සත් නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස එතකොට අපි ඉන්නේ චතුරාර්ය සත්‍ය ගැන කතා කළා. හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න ඕන මම ඊ මතක් කළා වගේ මේ ධර්මයේ දැනගන්න මේ ධර්මයේ ඉගෙනගත්ත දක්ෂ වික්ත පඬිත පුද්ගලයේ ජීවිතෙ නෙමෙයි අවශ්‍ය. පුද්ගල භාවයේ ඒ ධර්මයේ දැනගත්තකම නිසාම අවබෝධ වෙච්චකම නිසාම යම් පුද්ගල භාවයක් ජීවෙන්නේ නම් ඒකම දක්ෂයි වික්තයි පඬිතයි කියන කමින් දතේ. ඒකෙන් කියන්නේ චතුරාර්ය සත්‍ය කියනකොට තමන් චතුරාර්ය සත්‍ය දැනගත් වන්නේ තමන්ගේ ජීවිතයේම දුක වෙන ආරණන දුක එන විදිය හදාගත්තේ නැහැ. මේ ක්‍රමයේ වාරණයම දුක නැති වෙනවා. ඒකද මෙන්න මෙහෙම කටයුතු කියලා ඥානදර්ශනය තමන් කරේ නෙළුමෙට. ඒ ඥානදර්ශනයම කරනවා. ඒ වගේම පටිච්ච සම්පාද ධර්මය කියන්නේ මෙන්න මේ විදිහට මේ කය පරිඥානක වුණේ පරිඥානක විච්ඡ කයත පුද්ගල භාවයේ සත්ව භාවයේ මම කියනකම හදාගත්තේ පුද්ගලය හදාගත්තේ මෙහෙමයි ජරා මරණ දුක ඇතිවෙන්නේ මෙහෙමයි කියන කාරණාව පෙන්නනවා. පුද්ගලය සුලිච්චික නිසා උපදවගත්ත මිසක පුද්ගලයේ කාවහෝ සත්වේ කාවහෝ සත්වේ යමෝහෝ කියන මේ ධර්මතාවයක් නැති වෙන්නේ නැහැ. දුකම උපදිනවා දුකම පවතිනවා දුකම නිරුද්ධ වෙනවා මේ දර්ශන සිද්ධාර්ථයෙන් කියන එක පෙන්නන්න. නැත්තම් ලෝකේ දුක කියනක පැවතුනේ පවතින්නේ මෙන්න මේ වගේ සිද්ධියකින් කියන එක පෙන්නන්න. අපේ ජීවිතයක දුක කියනක පවතින්නේ මෙන්න මේ වගේ සිද්ධියකින් කියන එක තේරෙන්න ඕන මිසක අවබෝධ වෙනවා මිසක තවත් පටිච්ච සම්පදාය අංගතික ධර්මා වූ කෙනෙක් නිර්මාණය වීම නෙමෙයි අවශ්‍ය. එතකොට චතුරාර්ය සත්‍ය ගැන අපි කෙටියෙන් ආවර්තනා කළොත් මොකද මේ සාස්තනේ මේ සත්‍ය සතර බැඳ තබන සතරින් මිදුල යාත්‍ය නොදෙන සතර සබා ගන්න ඒ ගැටුම හඳුන්වන සංයෝජන කියලා. ඒ සංයෝජන 10ක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිචා කියලා. මේ දස සංයෝජන අතර දිට්ඨි තුන සංයෝජන තුන ධර්මතාව තියෙනවා. තවතු වෙනවා දිට්ඨි නොවන සංයෝජන විතරක් වන ධර්මතා. ඒකෙදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා තුන දිට්ඨියක් දෙවිය සංයෝජනයක් වෙනවා. දිට්ඨි වෙන සංයෝජන වන ධර්ම. ඉතුරු හත සංයෝජන විතරේ දිට්ඨි නැහැ. මේ දිට්ඨි තුළ සංවේදන වන ධර්මය ගෙවන්න දෙන්න දර්ශනයකින්මයි. දස්සනා පහක් අන්වා කියලා කියන්නේ දර්ශනෙන් පහකට යුතුයි කියලා පෙන්වන ධර්මතා තියෙනවනේ. එතකොට දර්ශනය දැක්කහම දිට්ඨි සම්පන්නය කියන සුවා. සුවා පුද්ගලයට පස්සේ දිට්ඨි චිකිත්සා දීලකට පරාපාස කියන්නේ දිට්ඨි කරයකට සංවේදනයක නැහැ. නමුත් අනිසංවේදෙම පිටුර වෙනවා. ඒරනේ එන්දා මේ දර්ශනයෙන් පහකටේතු ධර්මතා කියනකොට හොඳේට දකින්ද සක්කාය දිට්ඨිය නැති කරන්න වෙන ක්‍රම හොයන්න එපා. සක්කාය දිට්ඨිය තියෙනවා විෂ ආකාරයකින් රූපං අත්තෝ සම්මතස්සති. රූපේ ආත්මෝසු දකිනවා. රූපස්ම රූප වත්තව අත්තාන. රූපේ පාත්ම හැටි රූප වස්තුවාත්ම හැටියට ආත්ම රූපය ඇතුළු කරගෙන තියෙන දෙයක් හැටියට රූපය ඇතුළු කරගෙන ආත්ම කරගෙන දෙයක් හැටියට කියලා රූපය ආරම්භය සකල ආකාරකින් මේ සක්කාය විදිය පවතිනවා. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. දිට්ඨිය ලැබෙන්නේ සත්‍යයක් හැටියට බුද්ධියක් හැටියට ආත්මයක් හැටියට දකින. සක්කාය ආරම්භය පුද්ගලයේ සත්‍යය වල දකිනකොට සක්කාය දිට්ඨිය කියනවා. මේ සක්කාය දිට්ඨිය රූපේ යන බලාගත් රූපය ආරම්භය ඇති වෙන දිට්ඨිය රූපම මතකේ සමනපත්ති රූපේම ආත්මයෙන් දකිනවා කියන දිට්ඨිය පාසයි. රූපේ මත ආත්මය ආත්ම මත රූපය රූපේ ආත්ම මත කරගෙන කියලා දකින තුන් ක්‍රමයේම නෑ. ඒකම පාසයි. අර රූපේ මාත්‍රයෙන් දකින දිට්ඨිය විද්‍යාකර රූපය ආරම්භය කියන දිට්ඨි හතරේ එක දිට්ඨිය විච්ඡේදයි දිට්ඨි තුනක් පාසයි. ඒ රූපේ මාත්‍රයෙන් දකිනකොට මරණයෙන් පස්සේ රූපේ විනාශ වෙනකොට පදවිය පදවියට ආපුව ආපුවට තෙවිව තෙවිවට වායුව වායුවට එකතු වෙනවා. මගේ ආත්මය සිදුල විනාශ වෙනවා ආයෙ යන්න නැහැ කියන අදහස තිබෙන මොකද රූපේ වෙනවා. මගේ ආත්මය රූපේ පදවිය ආත්මය බවද මෙතනින් පස්සේ උපදින්නේ නැහැ. නමුත් රූපය ඇතුළු කරගෙන ආත්මය පවතිනවා. රූපේ විනාශ වෙනකොට ආත්මය විනාශ වෙනවා. ආත්මය ප්‍රතිසන්දියේ නැකතට යනවා කියලා ගත් කරයි පාපක. ඒ විදිහට මේ ධර්මතා හතරම තියෙනවා. ඒ සක්කාය දිට්ඨිය දුරු කරන්න අපි ගොඩාක් කාලයක මේ රූපේ ගැන හොඳට කලලා කලලා රූපේ ඇති වෙන නැති වෙන බලන නව බැලුවට සක්කාය දිට්ඨිය නැති වෙන. මේ සක්කාය දිට්ඨිය නැති වෙන්නේ දර්ශනයයි. මේ දර්ශනය මෙනෙහි කරනකොට ඉබේමයි සක්කාය දිට්ඨිය නැති වෙනවා කියන කෘත්‍ය කරා. ඒක විචිකිච්ඡා කෙසේ කෙසේ කියලා සැක. උපත්ේ සංගති අපරත්තේ සංගති උපත් අපරත්තේ සංගති පටිච්ච සමුප්පාදේ ධම්මයේ සංගති. ඒ වගේම බුද්ධේ සංගති ධම්මයේ සංගති සංගයේ සංගති සික්කාය සංගති. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සංඝයා කෙරෙහි සැකයි කරගෙන තමන්ගේ අනාගත ජීවිතය ගැන වර්තමානය ගැන පරිසම්පාද ධර්මතාවය ගැන දුක්ජීවී මතයට මේ ප්‍රතිපදාව ගැන සැක මෙහි ගැන මේ සැක වෙලා නැහැ කියන ටිකක් තියෙනවා. ඒ ටිකක් තියෙනවා මේ දර්ශනයෙන් පායි. ඒකට වෙන ක්‍රම දෙන්නේ දුකෙන් මිදෙන්න සතරෙන් මිදෙන්න විමුක්තිය හොයන්න මේ මේ ගුරුත සමාදන් වෙලා මෙහෙම මෙහෙමත් පුළුවන් මෙහෙම මෙහෙමත් පුළුවන් කියලා ගුරුත සමාදන් වෙලා සීල වෙත පරාමාස සීල විත පරාමර්ශනය කරනවා. පරාමර්ශනය කරනවා කියන්නේ විස්තර කරනවා ආයන පරාමත්ත පරාමාස කියලා දෙකක් තියෙනවා. පරාමාසය හිත ගන්න පරාමත්ත එතකොට ඒ අපි ඉගෙන ගන්නවා. ඒකට අයින් කරන්නේ වෙන ක්‍රමයක් නැහැ. දර්ශනයේ දර්ශනය බලනවා කියන සිද්ධියේදී මේ ධර්මතාව තුන ඉගෙන ගන්නවා මිසක මේ ධර්මතේ වේගයෙන්ම හොයන්න නැති කරන්න අයින් කරන්න ක්‍රම නැහැ කියන්නේ නැහැ. ඒ ක්‍රම ඒ දර්ශනය මොකද්ද? මේ දුක ඇති වෙනේ මේ හේතුව නිසා මේ හේතුව නැති වෙන දුක නැති වෙන ඒ සඳහා ධර්මකත යුතු කියන අවබෝධය. එතකොට අපේ දුකෙන් පුළුවන් අපේ කැමැති ප්‍රියය මනාපු සත්‍ය පුත්‍රය ඇති බවට හේතු අපිට හම්බ වෙනවා. දැන් අපේ දුකෙන් පුළුවන් යතිනා ද්‍රව්‍ය වස්තු කාරණා ලෝකේ තියෙන බව තමයි අපිට ආයිති දේවල් මේ කැලේ පිටියට මහා ගංග අතුරක් ඇදෙන්න මහා දුක්කකින් රටම දයාගෙන යනකොට නැති වෙන්නේ පිටින්ගේ විනාශ වෙලා දුකෙන් දේවල් කෙහෙ තියාගෙන මේ ඉන්නවට ඒ දුක තියාගෙන ඉන්නවා. ඒක තමයි දුක කියලා කියන්නේ. ඒ දුක ඇති වෙච්ච ආරම්භක පිට නැත්තම් දුක හදලා තියෙන්නේ සංහාරය. සංහාරය නැති වුණොත් ඒ වස්තු ආරම්භය දේවල් ආරම්භය සංහාරය නැති වෙනවා. මේ කැලේ තියෙන ගස්කලන් හදිසිය කඩාගෙන ගත්තොත් ගහක් විනාශ වෙන්නේ අපිට දුකින් නෑ. එහෙනම් වැදීමක් නැති නිසා ඒ වගේ හැම දෙයක්ම සිදුවෙන විනාශ වෙලා ගියත් අපිට දුක වෙන්නේ නෑ. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුකනගත ධර්මවල සම්මාදි මොකද්ද? සමුදේ ධර්මවල පස්සේ වය ධර්මවල පස්සේ සංහව දුක ඇති කරන සංහව ඇති වෙන මෙන්න මෙහෙම හේතේ ඉගෙන හේතේ කරනවා. මෙන්න මේ විදිහට කරනකොට දුක ඇති කරන සංහව නැති වෙනවා හේතේ කියලා හෝ වෙනවා. ඒක තමයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒකදී ඉගෙන ගන්න ඕන උස්කම් ධාතු ආයතන කියලා කියන්නේ ඇස් ඉදිරි පිටට, කන ඉදිරි පිටට, නාසය ඉදිරි පිටට හැමදාම ආදි එන්නේ සත්‍ය පුද්ගල නොවන අනාත්මෝ උස්කම් ධාතු. ඒ උස්කම්භයන්ගේ සැබෑම ලක්ෂණ ටික තමයි අනුමිත්ත බව, සුන්නත බව, අත්තමිත බව කියලා නම් කරන්නේ. මෙන්න මේ ඉක්කන්ද ටික ඇත්ත නොදන්නා කම නිසා අපි හිතේ ඔසවල අරගෙන දැකපු අපු දේවල් ඒකට තණ්හා උපාදාන වශයෙන් හැසිරෙනවා. ඇතිරිලා ඒ තණ්හා උපාදාන වශයෙන් අපි හිතුවේ පෙනෙන දේ තමයි පෙනෙන්නේ මේ හිතපු දේමයි කියලා එකට යා කළාම ඉදේමයි තණ්හාව ඇති වෙලා තියෙනවා. මෙන්න මෙහෙමයි මේ වස්තු වලට සංහව ගලාගෙන ගියේ කියලා පෙන්නනවා නම් මේ දුක ඇති වෙච්ච හැටි මතක කරනවා. එතකොට කොන්න අවිද්‍යාව ලැබෙනවා. එතකොට රබන් තේරෙනවා. කෙනෙක් බුද්ධලේ කියලා සිහිකල සංහවයෙන් හැදිරෙන්න හදනකොටම නෑ මම කෙනෙක් කියලා හිතුවට බුද්ධලේ කියලා හිතුවට ඇස් ඉදිරි පිටට ආපු රූපේ කන ඉදිරි පිටට ආපු සත්‍ය ඇත්ත මෙන්න මේක නෝදේ කියලා පෙන්නනකොට මේ තණ්හාවගේ නැති බවට බලන්න. එයාට බලන්න. හැම වෙලාවෙම හිත කෙරෙහි අපි හැසිරෙන්නේ නැති හැසිරෙන්නේ හිත නොකියා अपने विपा को नक्तर में उत्कम दे के यथा भूत स्वभावे हम बुलाए तेन नंदे में उगर हमें संभव दीजिए लेकिन ये दर्शन है ඒක කරනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන රූපකත් පස්සේ ඉන්නවා සිද්ධ වෙනවා කියනක දෙලම ඇල්ලේ කොහොමද පස්සේ ඉඳලාවද කොහටද ඇවිද කියන කෙටේක පිළිදෙල විමති දෙවන ඉදේ මේ ධර්මයේ දේශනා කළ සාස්ත්‍ර වහන්සේ මනාව ගැන දැකම මේ ධර්ම දේශනා කළ තියෙනවා කියන සාස්ත්‍ර වහන්සේගේ සද්ධා ලැබුණා කියනද මේ ධර්මයේ ඒ කාන්තේ සුවපත් දුක දිවාලන වේද කියනක තේනවා ධර්මයක දේශීය විමති දිවිනවා කියන විදියට මේ ක්‍රමයක පිළිගත්තොත් මේක සුපටි කරන්නේ නේද මේ ක්‍රමය ඉතාම නිගති ඉදිරියට යන්නේ ක්‍රම නේද නියම බුද්ධිරේ න්‍යාය නියම ක්‍රමය නේද නේද කියලා සංග කියනක ගුණ ටික දැනෙනවා සංග කියන්නේ සංගයයි මෙන්න මේක ගුණ ටික ඒක දැනෙනවා මේ පටිච්චසමුප්පාද ධර්මයක් කියන එක ගැන සැක නැහැ ඒකම දර්ශනයට ඔක්කොම දේ දෙනවා ඒ නිසා එතකොට ඒ නිසා මොන්න තරම් වීර්යයක් තිබුණා මොන්න තරම් සද්ධාවක් තිබුණා මොන්න තරම් චිත්ත සමාධියක් තිබුණා මේ කිරීසි ගිරියන්නේ දර්ශනයෙන්ම යොග දෙන්නේ කරන්නේ ඒ විදිහට ගෙලෙන්නේ දර්ශනයෙන්මයි ඒ සූර්යයේ ඒ සමාධිය හොවන ඒ කාලෙදි මේ ටික නෝනේ සම්මර්ශනය කර ගන්නවමයි ඒ හින්ද දක්ෂනා පහතම්බ ඉතුරු සංයෝජන හත මේ දර්ශනය මොනතරම් නෝරට තේරුණා මොනතරම් නීතිය ලොක්ක උන්නේ තීක්ෂණ වුණා තව කරන යෝජන ගෙවෙන්නේ ඒක ගෙවෙන්නේ සීල සමාධි කියන දෙකේ ප්‍රතිපදාවෙන්මයි සමාධියෙන්මයි මේ දර්ශනය කියන කෙනාට සමාධිය වඩන්න වඩන්න දර්ශනයට ඊට අනුගතව පවතිනවා නමුත් ප්‍රධාන ලක්ෂණය ඒ වීර්යකට යුතුයි කියලා ගන්න මේ දර්ශනේ තේරුම කියන ඊට වැඩි නැත්තම් වීර්යයෙන් තියෙන්නේ නැත්තම් අර සංවිධන දෙවන්නේ නෝර ගොචර තිබුණා ඒ හින්දා මේ හත ගෙවා ගන්න තියෙන්නේ වීර්ය වීර්යෙම දුක්ඛම් අච්චේ වීර්යෙන් දුක ගෙවා ගන්න මේ සංයෝජන ඒ නිසා ඉස්සෙල්ලා මේ දර්ශනය ගැන හොඳට නිසක වෙන්න දර්ශනය ගැන නිසක වුණාම වීර්යයෙන් වීර්යයෙන් ඉතුරු සංවේදනය ගොඩ ගන්න පුළුවන් අපහසුතාවක් නැහැ එතකොට මම අද කියලා දෙන්නම් කර්ම සේකරන ඥානය කියන්නේ මොකක්ද කියන්නේ අපි එනතන් ආශ්‍රය සේකර ඥානය කියන එක සිනස් කළ ප්‍රාර්ථනා කරනවනේ ඉදන්නේ පුණ්‍යං ආශවක්කය වහම් හෝතු කියලනේ ඒ වගේම කර්ම රැස් කරනවා කියලා කියන්නේ කොහොමද කර්මයක් සේකරනවා කියන්නේ කුමක්ද කොහොමද කියන කාරණාව අපි දැනගෙන තියෙනවා මෙන්න මේ විදිහට කටයුතු කළේ කර්ම රැක්ෂණ මෙන්න මේ විදිහට කටයුතු කළේ කර්ම සේවන කියලා හොඳට අපි දැනගෙන තියෙන්න ඕනේ කොහොමද කර්ම රැස් වෙන්නේ කොහොමද කර්මක් සේවේ බලමු කර්ම කියන්නේ මොනවද කර්ම කියන්නේ පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංස්කාර ආනිජ්ජාභි සංඛාර කාය සංඛාර වාචික සංඛාර චිත්ත සංඛාර තාපත්තකින් ගත්තොත් කුසල සහගත වේවා අකුසල සහගත වේවා ආනිජ්ජ සහගත වේවා සිටින් කීම් කිරීමක් තියෙනවා කුසල සහගත අකුසල සහගත ආනිජ්ජ ස්වභාවයෙන් යුක්තව හිතන කියන කරන බවක් තියෙනන් මේ හිතන කියන කරන දෙයට කියනවා මොකද්ද කර්ම කියලා මේ කර්ම රැස් වෙන්නේ කොහොමද අස් වෙන්නේ කොහොමද කියලා අපි දැනගෙන තියෙන්න ඕන පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ මොනවටද කාම භූමියේ දේවා රූප භූමියේ දේවා අරූප භූමියේ දේවා යම් කිසි කුසල සිත්තිකක් තියෙනම් කුසල ධර්මයක් තියෙනම් මෙන්න මේ ටිකට කියනවා ඒ අනෝ යෙදුණු අලෝක අධේශ අමෝහ කියන ගති තුන යෙදුණු සිත් තුළට කුසල සිත් කියලා කියනවා කුසල කර්ම කියලා කියනවා ලෝභ වේවා ද්වේෂ වේවා මෝහ වේවා ලෝභ ද්වේෂ මෝහ චෛතසික යෙදුණු ගති යෙදුණු සිත් වලට අකුසල සිත් කියලා කියනවා අකුසල චේතනා කියනවා ලෝභ සහගත ද්වේෂ සහගත මෝහ සහගත සිතින් හිතන්නේ නම් කියන්නේ නම් කරන්නේ නම් අකුසල කර්ම අලෝභ සහගත සිතින් හිතන්නේ නම් කියන්නේ නම් කරන්නේ නම් කර්ම ආනජ්ජාති ස්වභාවයෙන් යුක්ත සිතින් කියින් කිරින් කරන්නේ නම් කර්ම ආනජ්ජ කියලා කියන්නේ නොසැලෙන කියන අදහසින් නොසැලෙන ලේසිකට බිඳෙන්නේ ආනජ්ජාති කර්ම කියලා කියන්නේ අරූපාවචර ධ්‍යාන මට්ටමේ තියෙන කර්ම නිමිති වලට අරූපාවචර මට්ටමේ අපිට මේ මොහොතේ කුසල සිතක් ඇති වෙන්න පුළුවන් ඒක තත්ගල්ල පිටර ඉඳලා අකුසල සිතක් ඇති වෙන්න පුළුවන් ආයත් කුසල සිතක් ඇති වෙන්න පුළුවන් නමුත් ආනිජ්ජාවි මට්ටම කියලා කියන්නේ ඒ මට්ටම ලේසියකට නැති වෙන්නේ නැහැ හෙල්ලෙන්නේ නැහැ දිදෙන්නේ නැහැ නොසලෙන ස්වභාවයයි අරූපාවචර මට්ටමේ අරූප භූමියේ උපදින්න පුළුවන් කුසල සිතක යෙදෙන අලෝභ අද්වේෂ අමෝහ කියන ගති ටිකද කියනවා ආනිජ්ජාභි සංස්කාර කියලා. එතකොට මෙන්න මේ කාමාවචර රූපාවචර අරූපාවචර සියලු කුසල ධර්මෙමොත් අකුසල ටිකටත් කියනවා එබඳු සිතකින් සිතින් කියින් කිරින් කරන එකට කියනවා මොනවද කර්ම කියලා මේ කර්ම රැස් වෙන්නේ කොහොමද අස් වෙන්නේ කොහොමද කියන එකයි අවශ්‍ය කොහොමද රැස් වෙන්නේ කොහොමද අස් වෙන්නේ අපි කළ දහමට අනුවම කතා කරමුකු යස්මින් සමේ කාමෝචර කුසල චිත්තං උප්පන්නෝ හොති සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත සසංකාරික රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා යං යං වා පනාරබ්බ තස්මේ සමේ පස්සෝ හොති වේදනා හොති සංඥා හොති චේතනා හොති චිත්තං හොති කියලා කලේ විස්තර කරනවා යම් කිසි වෙලාවක කාමවචර කුසල සිතක් උපදිනවා නම් ඥාන සම්ප්‍රයුක්ත නුවණ හා යෙදුණු කිසි කෙනෙකුගේ මෙහෙයවීමෙන් තොරව තමන්ම හිතලා කරන නුවණින් යුක්ත කුසල සිතක් උපදිනවා නම් කොහොමද රූපේ හෝ එල්බගෙන සද්දේ හෝ එල්බගෙන ගන්ධය හෝ එල්බගෙන රසය හෝ එල්බගෙන පොට්ටබ්බේ හෝ එල්බ ධර්ම රම්මණය හෝ එල්බගෙන කරනවා නම් මෙන්න මේක තමයි කුසලසිත, ඒක කර්මසිත. එතකොට ඔකට මම උපමාවක් කළොත් මේ කියලා දෙන්න යන ටික බොහෝම කියුම් හරි තීක්ෂණ ජඹුරිය ඉදිරියට කියන ටික හොඳ දක්ෂ වෙන්න ඕනේ. අපේ ගෙදර නැත්තම් අපි ඉන්න තැනක කබඩ් වල, අල්මාරි වල, මේස වල ලාච්චු තියෙනවනේ. ඒ ලාච්චු තියෙනකොට එක එක බඩු මුට්ටු දාලා කියන්නනේ. ඒ වගේ රූපායතනේ, සද්ධායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ, ධම්මායතනේ කියනක ලාච්චු හයක් වගේ කියලා හිතාගන්නකෝ. ඕගොල්ලන්ගේ හිතන කියන කරන දේවල් ඕවට බැහැරුවෝ දැම්මොත් ලාච්චු කරලා ලොක්කෙලුවම එක පරිස්සම් වෙනවනේ. ඒ වගේ මේ හිතන කියන කරන දේ රූපෙට හෝ බැහැලුවොත්, රූපෙට හෝ බැන්දොත්, රූපේ බලාගෙන හිටියෙන් කිරින් කළොත් කර්ම රැස්සෙලා. මේ හිතන කියන කරන දේ සද්දේට බැන්දොත්, සද්දේ බලාගෙන හිටියෙන් කිරින් කළොත් සද්දේට මේ හිතන්නේ කියන්නේ කරන්නේ කියලා කර්ම රැස්සෙලා. හිතන කියන කරන දේ ගන්ධේ බලාගෙන කළොත්, ගන්ධේට හිතින් ගින් ගින් කළොත් කර්ම රැස්සෙලා. රසයට හිතින් ගින් ගින් කළොත්, හිතින් ගින් ගින් රසයට බැහැලුවොත් කර්ම රැස්සෙලා. කයට ගැටෙන දෙයට හිතින් ගින් ගින් කළොත්, හිතින් ගින් ගින් ගැටෙන දෙයට ගැට ගැහුවොත් බැන්දොත් කර්ම රැස්සෙලා. මනසින් සිහිවෙන දේට හිතින් කියින් කිරින් කළොත්, හිතින් කියින් කිරින් සිහිවෙන නිමිත්තට ගැට ගැහුවොත් කර්ම රැස්සෙලා. දැන් ඔගොල්ලෝ දැක්ක නේද, අපි ඊයේ පටිච්චසම්පාදයේ කළා විඤ්ඤාණාංගු සලායතන පස්ස වේදනා කියපු තැන, නැත්තම් රූප පෙනෙන, ශබ්ද ඇහෙනවා කියපු ටික විපාකයක් නේද? විපාකයක් පෙනෙනවා කියන තැන දිට්ඨි දිට්ඨි මත විපාකයි. හිතනවා කියනවා කරනවා කියන එක නව කර්ම, මෙතත් කර්ම භවය. මම හිතන කියන කරන දේ පෙනෙන දෙයට ගැට ගැහුවොත් බැන්දු ඵලයේ හේතුවක් වෙලා. ඒ කියන්නේ දැන් රූප පෙනුනේක විපාකයක් නේ, ඵලයක් නේ. මම මේ හේතු ටික අර ඵලයට ගැට ගැහුවොත්, විපාකයට ගැට ගැහුවොත් බැන්දොත් මොකද වෙන්නේ? ඵලයේ හේතුවක් කියලා. අපි උදාහරණයක් දෙද්දත් කර්ම නිමිත්තක් කියලා මරණාසන්න මොහොතේ අපිට මොකද සිහිදෙන්නේ? අපි හිතපු කියපු කරපු දැකපු රූපණ රුවන්වැලිසෑය, ඇහෙන් දැකපු රුවන්වැලිසෑය සිහිදෙයි. මේ නිමිත්ත සිහි වෙනකොටම යම් විදිහේ සද්ධාවකින් හිතුවනම්, යම් වචන ටිකක් කියවනම්, යමක් කළානම්, හිතපු කියපු කරපු ගති ටික රූපයේ සිහි වෙනකොට ඉබේම උපදිනවා කියනවා. මේ හිතපු කියපු කරපු ටික සිහි කරනකොට රූපයේ සිහි වෙනවා. මේ ටික දැක්කහම තියෙන ලක්ෂණ. ඔබලට කර්ම නිමිත්ත කියලා හම්බ වෙන්න තියෙන්නේ මේ හිතින් කියින් කිරින් දැකපු රූපේ උපෝන එකට විතරයි. ඒකයි රූපාරම්මණං වා සද්ධාරම්මණං වා කියලා කියන්නේ. මේකටයි අපි හිතින් කියින් කිරින් කරන්නේ. දැන් මේ රූපේ සිහි කරගන්න තාක් හිතින් කියින් කිරින් නිරුද්ධයි කියලා කියන්නේ නැහැ. කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. මේ රූපයට යම් දවසක සිහි කළා, මම මෙහෙම කිව්වනේ, මෙහෙම කළානේ, මෙහෙ විදිහට හිතුවනේ කියන ගති ටික තියෙනවාමයි. එතකොට ඒක නැති වුණා කියන්නේ නැහැ, අක්ෂු වුණා කියන්නේ නැහැ, ක්ෂය වුණා කියන්නේ නැහැ. දැන් ගබඩා වෙලා තියෙන්නේ මේ කර්මතික බහල ලාච්චියදී. දැන් කර්මතික රැස් කරලා ඒ රූපේ නිරුද්ධ වෙනවා. නමුත් කර්ම සකස් කරලා යට හැදෙන්නේ ඕන
ඕනම තැනක පත්තර කඩදාසියකින් හරි අර රූප මට්ටම දැක්කොත් එදා මම අර විදිහට කියමු විදිහනේ මේ අර විදිහ අරදී දුන්නු කෙනා නෙමේ කියලා ගතිය එහෙම නැද්ද එනවා Taman හිතපු කියපු කරපු දේ දැන් රැඳිලා තියෙන මොකක් මතද කෙනෙන රූපේ මත රූපේ එනොත් හිතපු කියපු කරපු රූපය ඇතිතා හිතපු කියපු කරපු දේ කියනවා හිතන කියන කරන දේ ඇතිතා රූපේ තියෙනවා අපිට තේරෙනවා යමක් අපි හිතුවහම ඒ හිතල ඉවර වෙලා කවදාවත් හිතනකොට ඉතල හිතපේක නැහැ කියලා අපි දන්නවා හොඳට නේ දැන් මේ වචනයක් කතා කරනවා ඊගාව වචන කතා කරනකොට ඉතල වචනේ නැහැ කියලා අපි දන්නවා හොඳට අපින් කයින් දැන් යමක් කරනවා ඊගාව දේ කරනකොට අර කරපු දේ නැහැ කියලා දන්නවා හොඳට ඒ ක්‍රියා සිද්ධාන්තයේ එතනට නිරුද්ධ වුණාට ප්‍රකරණ ගතිය නිරුද්ධ වුණේ නැහැ. තේරෙන්නේ? ඒ කියන්නේ මේ රූපේ බලාගෙන අනේ මේක පීවිසියක්. මේ පීවිසිය හරි මොහොඳයි බුද්ධ පූජාව තියන්න. අනේ බුදුරජාණන් වහන්සේ මොනතරම් මහා කාරුණිකද කියලා අපි මේ රූපයේ එල්බගෙන මේකට හිතුවෝ යම් වෙලාවක හිතන්නේ පෙනෙන දේට වුණොත් පෙනෙන දේට හිතුවෝ ඔය හිතන සිද්ධියේ හිතේමෙන් දැක්කේ නිරුද්ධ දේ පෙනෙන ඇහත් නිරුද්ධ දේ නමුත් ඔබ මරණාසන්න මොහොතේ මේ පීරිසිය සිහිවුණු තේමොත් අනේ මේ පීර්සියෙන් මම බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව තියෙන නැති හිතුව නේද කියන ගති ටික ඔක්කොම තියෙන්නේ. ඒකට තමයි කර්ම නිමිත්ත කියන්නේ. ඒ හින්දා ඒ හිතපු ගති ටික නැති වුණේ නැහැ කියනවා. අපරාධය වශයෙන් කල්ප 100000ක් ගියත් නැති වෙන්නේ. ඒක නැති වෙන අහෝසි කර්ම කියලා කොටසක් තියෙනවා හැම එකක්ම නෙමෙයි අහෝසි නොවන කර්ම තියෙනවා සිතේ හැකියාව සති කියන චෛත්‍යයේ හැකියාව තමයි සිහි කරලා ගන්න පුළුවන් ඒ වගේමයි ශබ්දය ඇහෙනකොට ඇහෙන ශබ්දෙට උප හිතුව මට මේ 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 විදිහට බලනවා නේද කියලා දේශය ඇති වෙන විදිහට හෝ රෝගය ඇති වෙන විදිහට හෝ මෝහය ඇති වෙන විදිහට හෝ නැත්තම් අනේ බුදු ගුණ කියන මාත් කියන්න ඕනේ කුසල් ඇති වෙන විදිහට හෝ ඔබ සද්දේ ආරම්භය හිතින් කියින් කළු සද්දේ රූපය ඒ රූපය ඇහෙනකොටම ඒ රූපය අනුව තමන් හිතපු කියපු කරපු කම හිතපු කියපු කරපු කම රැස් වෙලා තියෙනවා. ඔබගේ සද්ද රූපේ කන ගාවට එන්න විතරයි ඕන ගති ටික ඔක්කොම සීදෙලා. මේ ගති සිහි වෙනකොටම සිහි වෙන්නේ ඕන සද්දෙ. දෙක එකට බැඳිලා තියෙනවා. මේ වගේ ස්පර්ශායතන හය ඊතර අන්තරය ඕරම තියෙයි මේක පාරම තියෙයි මෙතර මෙතරින් මෙතරට යාකල බැඳිමු කර්ම රැස් වෙනවා කියන එක නවත්තන්න බෑ එතකොට මේ ලෝකේ හැම කෙනෙක්ම ඉන්නේ කර්ම රැස් වෙන ප්‍රදේශයක ලෝකෙ තුල ඉන්න හැම කෙනෙක්ම රූපේ ගැන හොඳට හෝ නරකට හෝ සිතින් කින් කින් කරමින්මම ඉන්නේ නේ. සබ්බය රබය හොදට හෝ නරකට හෝ සිතින් කින් කින් කරමින්ම ඉන්නේ. ආධ්‍යාත්මික තමන් තුල චේතනාවෙන් හටගන්න සිතින් කින් කින් ටික රූප ශබ්ද වලට බැඳලා. දැන් අපි හිතන්නේ අපි හිතන්නේ කියන්නේ කරන්නේ රූප වලට ශබ්ද වලට ගන්ධ වලට කියලා. බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කළා තියෙනවද රූපපච්චය සංඛාරා ශබ්දපච්චය සංඛාරා ගන්ධපච්චය සංඛාරා රසපච්චය සංඛාරා කියලා. චේතනාහ වික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායන වචය මනස. මානෙ මම චේතනාව කරණයයි කියලා කියනවා. කෙනෙක් හිතින් හිතලමයි හිතන්නේ හිතින් හිතලමයි කියන්නේ හිතින් හිතලමයි කරන්නේ. අන්න ඒ ටික දැක්කෝ මේ කර්මක්ෂය වෙනවා. තාපත්තෙන් ගතු බාහිය දාරු චරිතර වහන්සේ අරම්භය තථාගතයන් වහන්සේ වදාළ විදියට ඔබට දිට්ඨි දිට්ඨමත්තම වුණ දැකීම දැකීමක් පමණක් වුණ මේ කෙටියෙන් ගන්න හිතනවා කියනවා කරනවා කියන පැත්තේ තමයි පුද්ගල භාවය තියෙන්නේ. පුද්ගලයා කෙනා තමයි හිතන්නේ. කෙනෙනේ දෙයට හිතින් කියින් කිරින් කළෝ ඔබ කෙනෙන රූපයක ඉන්නවා. කෙනෙන රූපය ඔබ එක්ක පවතිනවා. එකල්ලි ඔබ මෙලොවට අයිති කෙනෙක්. එහෙම නැත්නම් ඔබ පරලොවට අයිති ගතියකට යන්න හෝ පුදුදු කෙනෙක් කුතල භාගත එක කොට හෝ අයිති කෙනෙක්. ඔබ මෙලොව පරලොව කියන දෙයතර අතර යමක් හිතන්න හෝ පුළුවන් කෙනෙක්. ඔබ උපන්න කෙනෙක්. ඔබ දුක හදාගත්ත කෙනෙක්. යම් වෙලාවක ඔබට දැකීම දැකීමක් පමණක් වුණොත් ඒ කියන්නේ කොහොමද? ඇස් ඉදිරිපිටට රූපේ හම්බ වෙනවා. හම්බ වෙන රූපය ගැන හොඳට නුවණයි. මේක පෙනීම මාත්‍රයක් විතරයි. පෙනෙනදී අරබය මේ කෙනෙක් පුද්ගලයෙක් කියලා නැත්තම් අහවල් රූපේ කියලා චේතනාවේ රූපයක් පිළිල කරගෙන තමන්ම හිතින් හිතලවමයි හිතන්නේ හිතලවමයි කියන්නේ හිතලවමයි කරන්නේ කියලා දැක්කෝ මේ හිතන කියන කරුණදී පෙනෙන දෙයට කලේම නෑ. පෙනෙනදී හිතන කියන කරුණදීට අයිතිම නෑ කියන මට්ටම ඔබට පෙනෙන දවසක් ආවොත් මේ හිතින් කිංචිරි වලට නිමිති නෑ, රැඳෙන්නේ නෑ, අපහැරෙනවා. අර රූපෙ සිහි කරුවා කියලා ඒකට මම හිතින් කිංචිරි බැඳලා නැති නිසා සීලයක් නෑ. සුතේ සුතමත්තා වුණොත් ඇහිම ඇහිමක් පමණක් වුණොත් අහන දේට හිතන කියන කරන දේ බැඳේ නැත්තම් ගැට ගැහුවේ නැත්තම් ගැට ගැහුම් නැත්තම් මේ හිතන කියන කරන දේ නිරුද්ධ වෙනවා. රහතන් වහන්සේටත් හිතන්න පුළුවන්, කියන්න පුළුවන්, කරන්න පුළුවන්. අවිද්‍යාව නිරුද්ධ කළ හින්දා මේ මෝඩකම ඉතුරු කළ නැති හින්දා කර්ම රැස් වෙන්නේ. කර්ම ඒ හිතන දේ හිතින්දෝ නිරුද්ධ වෙනවා, කියන බව කියෙන්දෝ නිරුද්ධ වෙනවා, කරන දේ කිරීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. අපිට හිතන කියන කරන්නේ රැස් වෙනවා. රහතන් වහන්සේට හිතන්න කියන කරන්න පුළුවන්. හිතන කියන කරන දේවල් රැඳෙන්නේ අවිද්‍යාව නිරුද්ධ වෙන නිසා සංස්කාරය නිරෝධ වෙලා නිරුද්ධ වෙනවා, පවතින්නේ නැහැ. එතකොට කර්ම රැස්ෙන්ද තියෙන දේ මොකක්ද? හිතන කියන කරන දේ බාහිර ස්පර්ශ ආයතන හයට ගැට ගන්න තාක් කර්ම සහිතයි. ස්පර්ශ ආයතන හයේ ඔබ ඉන්නවා. ඔබේක ස්පර්ශ ආයතන හයේ තියෙනවා. ඔබ මෙලොව කෙනෙක්. ඔබ පරලොවට හෝ යන්න දින ගතිය හදා ගන්නෙන් ඉන්න කෙනෙක්, හදා ගත්ත කෙනෙක්. හදා ගත්ත කෙනෙක් මෙලෝකරලෝ දෙයතර අතර තියනවා. හදා ගැනීම ඉන්න කෙනෙක් වුණා. නමුත් මේ හිතන කියන කරන දේ ස්පර්ශ ආයතන හයට බැහැලුවේ නැත්තම් අයිටි කියලා නොහිතු නොදැක්කොත් අයිටි බව නොදකින්වන එකයි ස්පර්ශ ආයතන හය ඔබේ කන ඔබ ස්පර්ශ ආයතන හය නෑ ඔබ මේ මමයි කියලා මෙලෙව තමන්ව පනව ගන්නවත් පරලෝක යන ගතියක් හදා ගන්න හැදිලවත් හදා ගනිමින් ඉන්නවත් නෙමෙයි දුකේ අවසානය මේකයි දුක අවසන් කරනවා කියන්නේ ඔන්නෝතෙන් අන්නේ ඒ ගතියේ තවපෙත්තකින් අවිද්‍යා නිරෝධේ සංකාර නිරෝධා කියන ක්‍රමයේ යෝගුලෝය දර්ශනා පහතබ්බාදීකින් කරන්නේ ඔගොල්ලෝ දන්නේ නැතුව ඇති හිතට පහළ වෙන නිමිත් අරගෙන මම කෙනෙක් කියලා හිතුවත් ඇස් ඉදිරිපිට එන්නේ මෙහෙම දෙයක් නේද කියලා දෙනෙන රූපෙ පැත්තේ ඇත්ත දෙන්නන්ද දෙන්නන්ද ඒක කෙනෙක් කියලා අරගෙන හිතින් කියින් කියින් කරන ගතිය නොකරන ගතිය හුරු කරනවා ඒක ඇස් ඉදිරිපිට මේදී අපිට කරන්න බෑ අපි අදයි සමාධිය නැ අපිට පෙනෙන්නේම පෙනෙන කෙනෙක් ගැනමයි පෙනෙන කෙනාටමයි මේ කියන්නේ පෙනෙන දේකම ගැනමයි හිතන්නේ කියලා අතෙන් පෙනෙන කණික හිතන කියන කරුණදී අනික මම හිතුවට මෙහෙම තියෙන මෙහෙම කියලා දෙන් කරනකොට ඕක ගෙවිලා 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 ජීවිතේ කියන තැනටම එනවා ඵලය කියලා කියන්නේ රහත් වුණා කියන්නේ වෙන මොකුත් නෑ ප්‍රකෘතියෙන්ම කිසි කලක කිසි දවසක මෙතරින්ද මෙතරට යන්නෙම නෑ එහා පැත්තේ දෙයකට හිතින් කින් කින් කරන්නද බෑ කරන්නෙම නෑ මෙහෙම කතා කරුවක් එයාට අර පරිභාවිත මනසෙන් සමාධියෙන් නුවණින් පෙනෙනවා මේ රූප නිමිත්ත විච්ඡේ මොසවල අරගෙන මේ ස්වාමීන් වහන්සේලා බණ අහනවා එයාට මම බණ කියනවා කියන චේතනාව නිසාම වචන පහල කරනවා කියනවා කරනවා මිසක පිනේ දර්ශනයට කියව නෙමෙයි කියන නුවණ එනවා දැන් ඕගලන්ට කියන්නේ ස්වාමීන් වහන්සේ බණ කියනවා අපි බණ අහනවා කියලා ඒ නුවණ දිනුව ගහම ඔබේ ගන්නවා මේ තේන නිමිත්ත හිතෙන් ඔසවල අරගෙන හාමුදුරුව බණ කියනවා අපි බණ අහන්න ඕනේ කියන චේතනාවෙන් ගණ හදාගෙන ඉන්නේ කියලා ඔගලන්ට තේරෙනවා මෙතන අවිද්‍යාව ගණ දෙනුවක් මේ තියෙන්නේ තමන් තමන් එක්කම හිතලා හිතකක බාහිරට අයිති කියලා ඔතන තමන් එක්කම හිතලා කියලා කළා මෙහෙට අයිති කියලා ඉතින් දැන් ගහ ගන්න පුළුවන් දැනගන්න පුළුවන් මොකටද අවිද්‍යාවෙන් ලෝක නිර්මාණය වෙලා නමුත් කිනා කිනා තුල ජීවත් වෙනවා බාහිර කිසිම වෙලාවක තමන්ගේ සැප දුක් තීරණය කරන්න බෑ කිසි කෙනෙකුට කිසි කෙනෙකුට තමන්ව රිදවන්න බෑ කිසි ස්කන්ධයකට රූපයකට තමන්ව රිදවන්න බෑ ඔන්නේ ඥාන දර්ශනේ නොසෙල්වෙකට භාවයටපත් වෙනවා මේකට කියනවා ආනිජ්‍ය සමාපත්තිය කියලා. මේ ඥාන දර්ශනේ විලස් වෙන්නේම නැහැ. අකෝක්කයයි. ඔන්න ඔතෙන්ට එන්නනම් අවිද්‍යාව ශේෂයක් පිටුරු නොවෙන්න ඕනේ ඇත්ත ඉදිරිපිටට හම්බ වෙන රූපේ මෙන්න මෙබඳු ඇත්තක්මයි කියනක හොඳට පිළිසිඳ දැකලා තිබුණ දවසටයි. TVK දින රූප ගාවට ගිහිල්ලා ඒ රූපෙක ගණදෙනු කරන්නේ නෑ කරන්න බෑනේ අපිට නේද කරන්න බෑ කියලා අපිට පේනවා වගේ තේමු කරන්නේ මේ මත්තමට රූප ටික පෙනුණු දවසටයි පෙනෙන දේ කෙනෙක් පුද්ගලයා කරගෙන කියලා හිතන කියන කරන එක නතර වෙනවා එනිසා කර්ම ක්ෂය කරනවා කියලා කියන්නේ හිතන කියන කරුණදී ස්පර්ශ ආයතන හයට නොපහළන එක නොබහලන විදිය හුරු කරන එක ප්‍රතිපදාව කියනවා. කර්මක්ෂය කරන මාර්ගය ප්‍රතිඵලය තමයි කර්මක්ෂය වුණා රැඳෙන්නේ හිතල කරන්නේ ඉබේ මොදලා තියෙනවා. හැමදාම වෙහෙසක් නැහැ. හිතන්න ඕනේ මං හිතන එක පෙනෙන එක නෙමෙයි මම හිතලන හිතන්නේ කියන්නේ කරන්නේ කිව්වේ හැමදාම හිතන්න ඕනේ. බාහිරයට කකුල ඇද්දක දික් කරගෙන ඉන්නවා වගේ බාහිරයට ඇස යොමු කරගෙන ඉන්න අපේ මේ මනසම විචිත්ත යන ගණයට යනවා. යම් වෙලාවක් තියෙනවා බාහිරයට හැරලා හිතින් කින් කිටින් කරන අපි අනිත් පැත්තට හැරෙනවා. අපි පැත්තටම හිතන්නේ හිතලමයි හිතන්නේ හිතලමයි කියන්නේ හිතලමයි කරන්නේ කියන තැනකින් තමන්ටම නුවණ පච්චත්තං යෝ පරිනිබ්බායි තමා තුලම කෙලෙස් පිරිනිවීම පෙන්න දවසක් එනවා. ඒ නිසා හොඳට මතක තබා ගන්න ඕනේ මේ කර්මක්ෂය කරන ප්‍රතිපදාවයි අපි හුරු වෙන්නේ කියලා. අර්ථ වශයෙන් අපි දන්නේ නැති වුණාට ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයට නැත්තම් ඔය චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඔය මෙනෙහි කරන ක්‍රමයමයි කර්ම රැප නොවන විදිහට කර්ම ලේහෙන විදිහට කරන්න තියෙන්නේ. ඒක ආයතන ටික පරිහරණය කරමින් ඕක කරන්න අපි අදස්සයි බෑ. ඒ හින්දා අභ්‍යාස කරනවා අපි හුරු කරනවා පැත්තකට වෙලා ඇස දිරිපිටට පෙනෙනදී ඇත්ත වෙලා හිතන කියලා කරන ක්‍රමය වලක්වලා ඇස දිරිපිටට ආයේදී අනාත්මයි මම මෙහෙම කෙනෙක් හිතන් ගැන හිතේ කියන එක අල්ලලා දෙන්න දෙන්න ඕක ජීවිතේ ටික 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 ළඟට ඇවිල්ලා ඉන්න ජීවිතේම වෙච්ච දවසට මෙහෙම ඉදිරියෙන් ඉන්න කෙනා එක්ක කතා කරන්නවත් නැහැ. හැබැයි යා දන්නවා ආශ්‍රයක්ෂය නොකළ අවිද්‍යාවෙන් යුක්ත කෙනා තමන්ගේ හිතත් එක්කම ගනුදෙනු කරමින් ඒ බව නොදැන බාහිර රූපයක ගැට ගහලා මේ පෙනෙන කෙනාමයි කියන්නේ මේ පෙනෙන කෙනා ගැනම හිතන්නේ කියලා හිතින් කියින් කියින් රූපෙට ගැට ගහලා ලෝකේ හදා ගන්නවා කියලා දන්නවා. එබඳු ලෝකයට පරස්පර නොවන විදිහට ඔව්ව මාත් දැක්ක මාතේ රූපෙට එහෙම හිතලා තියෙනවා තමයි කියලා කතා කරනවා. කතා කළාට තමන් හොඳට රූපේ ප්‍රමාණයක් දන්නවා හිතනවා කියන කරන එකේ ප්‍රමාණයක් දන්නවා. එනිසා ඔන්න ඕකට කියනවා කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියලා. කර්ම නැති කරන ප්‍රතිපදාව මොකද්ද? සම්මාදික. ඒකට තියෙන්නේ මොකද්ද? ආනර චතුරාර්ය සත්‍ය මෙනෙහි කරලා දුක දිවා ගන්න තණ්හාව දිවා ගන්න බලෝ පරියාය දිනවනේ. ඕකම කරන එකමයි තියෙන්නේ කර්මත්වය කරගන්න. ඒ පරියාය තුන හුරු කළා කියනවා ඉදීම මොකද්ද? පෙනෙන දේ හිතන්න කියන්න කරන්නද? හිතන්න කියන්න කරන්න මනසින් මිනිත්තක් හදාගෙන පෙනෙන දේ වෙනම එකක් කියලා. ඒක ගලාගෙන 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 ජීවිතයතාව නැති වෙන ප්‍රතිඵලය තමයි කවද දිත්තේ දිත්තේ වත්තා. දැකීම දැකීමක් විතරයි හිතේ කියින් කිරේ නව කර්ම. මේ දෙක ගැටගෙන්නේ නැත්තම් කර්මක්ෂය. එතකොට කුසල සහගතව අකුසල සහගතව හිතින් කිරෙන්නේ කුමක් නිසාද? පෙනෙන පැත්තේ ශුන්‍යතාවයක් නිසා. සිහි ඇතුව නොවැත ශුන්‍යතාවයේ ඉඳගෙනම හිතින් කිරීම කරනවා. එහෙනම් රාගදේශ මොහයෙන් සම්මිත වෙන්නෙම නැහැ. රාගදේශ මොහය මනසේ යෙදෙන්නෙම නැහැ. ඉතින් අද ඔය ටික තමයි මතක් කළේ. කුමන තැනකින් කුමන පරියායක් ගත්තා ක්‍රමයේ කෙරවලට යන්න සාක්ෂාත් කරගන්න යෙදෙන මඟ එකමයි. ඔය ආශ්‍රව සහිත උපාදා ආශ්‍රවයන්ට හිත උපාදානයට හිත වූ ධර්මයන්ගේ හැසිරෙන්ද නොදී ඇත්ත පෙන්වන සිද්ධිය. නැත්තම් මේ මෙබඳු ඇත්තක් එන තැනක මේ විදිහට හැසිරීලා මේ කෙලෙස් ටික හදාගත්තේ කියලා ඇදුණු ක්‍රමය හෝ පෙන්වනවා. ඔය විදිහට කරනකොට කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදා කියන ගණයට හැරෙයි. ඒරනේ. එතකොට අපි දැන් දැනගෙන තියෙන්න ඕනේ කර්ම කියන්නේ මොනවද? කර්මයන්ගේ කර්මවත් රැස්ෙන්නේ කොහොමද? කර්මයක් ශේරෙන්නේ කොහොමද? අපි විලාස කරමු. කම්මංච පජානාති, කම්ම සමුදයංච පජානාති, කම්ම නිරෝධංච පජානාති, කම්මාන වේමත්තක පජානාති, කම්මන විපාකෝ පජානාති, කම්ම නිරෝධෝ පජානාති, කම්ම නිරෝධ ගාන පටිපජා පජානාති. යමෙක් කර්මය දන්නවා නම්, කර්මයේ උපදින හැටි දන්නවා නම්, කර්මයේ වෙනස්කම නානත්වය මොකද්ද කියලා දන්නවා නම්, කර්මයේ විපාකය මොකද්ද කියලා දන්නවා නම්, කර්මයන්ගේ නිරෝධය මොකද්ද කියලා දන්නවා නම්, කර්ම නිරෝධ ගාන ප්‍රතිපදාව මොකද්ද කියලා දන්නවා නම්, එයා කලකිරීම පිණිස පවතින, සසර නොයැදීම පිණිස පවතින බ්‍රහ්මචර්යාව දන්නවා කියන ගණයට යනවා එක පරියායක. ඒ වගේ වෙලාවක අපි කරමු. නමුත් කෙටියෙන් මම ඔයාද මතක් කළේ කර්ම රැස් වෙනවා, කර්ම ක්ෂය වෙනවා කියන ටික වෙලා තියෙන්නේ ඔන්න ඔය වගේ දෙයක. ඒකයි විපාක රූපමයි කර්ම නිමිත්ත හැටියට අපිට හම්බෙන හැම දෙකම රූප නිමිත්ත. හැබැයි වෙනසක් තියෙනවා. තේරෙනකොට හිතින් කියන කිරුමුකුත් නැහැ, දෙනක විතරයි. සිහි කර ගන්නකොට මම හිතේක කියව කරපු අර්ථයෙන් ටිකක් එකයි. ඵලයේ හේතුවක් වෙලා පුතා තාත්තා වෙලා හේතු ඵල සංදි, ඵල හේතු සංදි, හේතු ඵල සංදි කියලා අපි හිතේ කළා. තාත්තට කිව්වා හේතු, පුතාට කිව්වා ඵල. පුතාට පුතේ උපදිනකොට මේ පුතාට කියන්න වෙනවා තාත්තා, මොනුපුරාට කියන්න වෙනවා පුතා. එතකොට මෙයා හේතු, අරක ඵල. එවගේ මම කියන්නේ පටිච්ච සමුප්පාදයේ දකින්ද පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්නාර්ථයෙන් කියලා. හැම පටිච්ච සමුප්පාදයක් පටිච්ච සමුප්පන්නයක් වෙනවා, පටිච්ච සමුප්පන්නයක් පටිච්ච සමුප්පාදයක් වෙනවා කියලා මම උගන්වලා තියෙනවා. දැන් මෙතනදී එක එක ඕකේ ඒ වත්තමය නාමත්තමය ඒවන්දමතමය කියලා න්‍යායන් තියෙනවා. එකක් එකකට ප්‍රත්‍යගෙන සිද්ධාන්තයේ ප්‍රත්‍යපත්‍ය සමුප්පන්න ධර්මතාවගෙන සිද්ධාන්තයේ කුත්ති කාල වශයෙන් අඥාන වශයෙන් හේතු වශයෙන් ප්‍රත්‍යපත්‍ය සමුප්පන්න වෙන ක්‍රමයේ කුත්ති තේරුම් ගියද? අපි කියමු අවිද්‍යාව පටිච්ච සමුප්පාදයි, උප්පාද උපදවන්න, තාත්ත වගේ ඵලයක් උපදවන්න උපදවන්න, සංකාර පටිච්ච සමුප්පන්නයි හේතුගේ උපන්න එක පුතා වගේ, සංකාර පටිච්ච සමුප්පාදයි විඥානේ පටිච්ච සමුප්පන්නයි කියලා එකින් එකට පටිච්ච සමුප්පාදේ සමුප්පන්න සිද්ධියක් තියෙනවා. ඊට පස්සේ ඕක අධ්‍යාන වශයෙන් අතීත හේතු ටික ඔක්කොම අරගෙන අතීත හේතු පටිච්ච සමුප්පාදයි වර්තමාන ඵල ටික ඔක්කොම එකට අරගෙන වර්තමාන ඵල ටික පටිච්ච සමුප්පන්නයි. ඊට පස්සේ ඵල හේතුඵල සංගය දෙන්නකොට සංදි වලින් දෙන්නකොට හේතුඵල ගාම සංදි වලින් දෙන්නත් එතකොට අංග වලින් නෙමෙයි සංදි වල ඉතින්ල පටිච්ච සම්පදාය අංග වලින් දෙන්නා හේතු පටිච්ච සම්පදාය පටිච්ච සම්පන්න බව දැන් තේරෙනවා අපි මොකද්ද සංදි වල අතීත හේතු ටික අතීත ධර්මතාව ටික පහ පටිච්ච සමුප්පාදයි වර්තමාන ඵල ඵල පහ පටිච්ච සමුප්පන්නයි වර්තමාන ඵල ධර්මතා පටිච්ච සමුප්පාදයි වර්තමාන හේතු ධර්මතා පටිච්ච සමුප්පන්නයි වර්තමාන හේතු ධර්මතා පටිච්ච සමුප්පාදයි අනාගත ඵල පහ පටිච්ච සමුප්පන්නයි එතකොට ඵලයේ හේතුවක් උනා කියලා සිද්ධියක් තියෙනව නේද? ඵලයේ හේතුවක් වෙන්නේ මෙන්න මෙහෙමයි කියන එකයි මම මතක් කළේ. මේ ඵලය විපාක ටික හේතු හැටියට ඒ විපාකේමයි අපි හේතු කරලා හදාගත්තේ හේතු ටික. කුසල සහගත අකුසල සහගත හිතේන් ගිරෙන ටික අර විපාක ටිකටම බහලයි අපි කර්ම බව සකස් කරගත්තා. ඒක ඊටිකම අපිට කර්ම නිමිත්ත හැටියට ඇති බවට හම්බ වෙන ලෝක ජීවිතය. එහෙම නැතුව ඉස්කන්ධ ටිකක් නැතුව කෙලෙස් ටික දෙන්න විතර කර්ම රසක් වෙනවා කියන ටිකක් දෙන්න තේස්ත්‍රයක් නැහැ. ඔලුවක් නැතුව ගහක් තැවෙනවා වගේ විද්‍යාව කියන්නේ. ඒ කියන්නේ විපාක ටික විපාකයෙන් අවසන් කරගන්නවද කර්ම රැස් නොකොට විපාකයෙන්ම කර්ම රැස් කරගෙන නැවත යනවද ආපහු ඵලයක් හදා ගන්නවද කියන එක කරගත්ත ඇති මේක කරන අපේමදී කියනවා. ඵලයේ හේතුවක් කරන ක්‍රමයක් තියෙනවා. මේ හේතු ටිකට අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් අවිද්‍යාව ප්‍රත්‍ය වුණොත් මේ සිද්ධිය වෙනවා. මේ හිතන කියන කර්මයකට අවිද්‍යාව ප්‍රත්‍ය නොවේ. ඵලයේ හේතුවක් වෙන්නේ නැහැ. ඵලයේ තිබුණු පමණකින්ම රූපේ ආපු පමණකින්ම හේතු හැදෙන්නේ නම් මේ බ්‍රහ්මචර්ය විද්‍යමාන නැහැ. සතරහෙම ගෙවා ගන්න බෑ. හයිය හේතු අක්කර ගන්ද අතරමැදි හේතුවක් තියෙනවා. තාපතෙන් ගත්තාම අවිද්‍ය ඒකට ප්‍රත්‍ය වෙන ධර්මයක් තියෙනවා. මෙන්න මේ අවිද්‍යාවේ ප්‍රත්‍ය ලැබුව ඔය අවිද්‍යාව අපේ අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යාව සංකාරයක ප්‍රත්‍යයයි කියලා කිව්වහම අවිද්‍යාව සංකාරයක ප්‍රත්‍ය වෙන ආකාරය කීපයක් තියෙනවා. ප්‍රත්‍ය වෙන න්‍යාය දෙන්නලා තියෙන අවිද්‍යාව සංකාරයක ප්‍රත්‍ය වෙනවා කියලා දෙන්නුවට අවිද්‍යාව සංකාරයට මේ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා දෙන්නලා නැහැ. විස්තර කළා නැහැ. මං ගිරතිනෝනේ විස්තර කරන්න ක්‍රම තියෙනවා. අවිද්‍යාව සංකාරයට සම්බුද්ධ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්න පුළුවන්. මේ වගේ ක්‍රම තියෙනවා. කුසල වගේ සිතක් ගත්තොත් කිසි වෙලාවක සම්ප්‍රේත ප්‍රත්‍යයෙන් අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ නැහැ. එතකොට ආසේවන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේ මම කියන්නේ අකුසල සිතක් ගත්තොත් සහජාතව නැත්නම් සම්ප්‍රයුක්තව ප්‍රත්‍ය වෙන්න පුළුවන්. ඒ වගේ මේ පච්චේ ධර්මතා පෙන්වන ඇතු එක ඇතුලේ තියෙනවා විශාල කරාපයක්. ඔකට යන්න මේ පටිච්ච සම්පදාවේ මහා සාගරයේ වගේ විශාලක පැතිරලා යන්න පුළුවන්. අනන්තයි. ඒ කියන්නේ එක ධර්මයක් ගත්තහම ඒ ධර්මයේ ප්‍රත්‍ය අපි කියන්නේ සංකප්ප කියලා කියන්නේ මොකද්ද? සකස්ච්ච ප්‍රත්‍යංගෙන් කල ප්‍රත්‍යංගෙන් හටගත් කියන අදහසක් කියනවා. නියම සංකත ධාතුවේ ලක්ෂණේ දෙන්නන්ද බුදුරජාණන් වහන්සේ ප්‍රත්‍ය 24ක් දෙන්නවා. සකස් උනා කියලා කියන්නේ සකස් වෙන්න මෙන්න මේ ධර්මතා ප්‍රත්‍ය වෙලා තියෙනවා. හරි ඒක කොච්චර කියන්නේ කියන්නේ අපි බොහෝ වෙලාවට මේ ධර්මතා ටික මෙහෙම ඇති බව නිසායි ආහාරය ඇති බව නිසායි මේ ධර්මතාවේ හැදිලා තියෙන්නේ කියලා යමක් හැදෙන්නේ ඇති බව විතරයි බලන්නේ. නමුත් යමක් නැති බව නිසා හැදෙන දේවල් තියෙනවා. එකකට අත්ති ප්‍රත්‍ය නැති ප්‍රත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. අපි මෙකමද කියන්නේ හාමුදුරුවමක් කියන එක හැදෙන්නේ නිකන් සරල උපමාවක් ගත්තාම මේ විදිහට තීරක් ඇතිකම නිසා පාත්‍රයක් දරණකම නිසා ඕව ඇතිකම නිසා කෙත් නැතිකම නිසා හාමුදුරුවෝ කියලා කියනවා කියලා හාමුදුරුවෝ කියන එක ගන්න ඔක්කොම ඇතිකම විතරක් නෙවෙයි කෙටික මේ නැතිකම මේ ඇතිකම ඇති වෙච්ච එක කවුදෝ කියන්නේ කෙටි තරල කවපමාවක් ඒ වගේ අත්තිපත්ති නැතිපත්ති කියලා සංකතේ කියන වචනය හරියටම කෙනෙක් විස්තර කරනවා නම් විග්‍රහ කරනවා නම් සකස් වෙච්ච ප්‍රත්‍යෙන් හටගත් ධර්මයේ පෙන්වන්ද ප්‍රත්‍ය 24ක් තියෙනවා අවියෝගේ ඇති. මේ පෙන්වන්නේ මේ ප්‍රත්‍යෙක දුක් හටගන්න ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියලයි. මේ පටිච්ච සමුප්පාද සිද්ධියෙන් පෙන්වන්නේ ප්‍රත්‍ය සම්පන්න බව කියලා දුක හටගත්තේ කොහොමද? දුක නැති වෙන්නේ කොහොමද කියන එක පෙන්වන්නත්. සෝසි ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය 24කින් කරන්න මොකද? සංකතේ කියන වචනේ කියන්නේ මොකකටද? සංකතය කියලා සකස්සුනා කියලා කියන වචනේ කියනවා නම් සකස්සෙච්චාට දුක විතරක් නෙමෙයි බොහෝදේ සකස් වෙලා තියෙනවා. යම් තා සංකත බව සංකත කියන ක්‍රම පණවන්න පුළුවන් බව සකස් වෙලා තියෙනවා. මෙන්න මේ ප්‍රත්‍ය 24ක සංකතේ කියන එක අර්ථ දක්වන්නේ නම් පත්ත 24 පෙන්වන්ද දුක කියන එකට නැත්නම් ලෝකයේ ඇති වෙන හැටි හා ලෝක නිරෝධියට නම් පත්ත සම්පන්න ධර්ම ටික පෙන්වන්ද මේ අංග ටික. මේක එකක් විතරයි මේ පරියාය. දුක සකස් වෙච්ච හැටි මේ පෙන්වන්න. දුක හටගත්ත හැටි. සංකතේ හටගත් හැටි පෙන්වනවා නම් පත්ත 24ක්ම ඒ කරන්න වෙනවා. ඉතින් මෙතනදී පත්ත සමුප්පන්න කියන ධර්මතාවයේදී සමුප්පන්නේ සමුපාදේ සමුපාදේ සමුපන්නක තියෙනවා කියලා මතක් කළා මම. ඒ කියන්නේ හේතුව ඵලයක්ද ඵලයේ හේතුවක්ද? අඹ ඇටේ ගහක්ද ගහ හේතු වල අඹ ඇටයක් ගෙඩියක්ද? ඇටයක්ද ආය අඹ ඇටේ අඹ ඇටේ මුල්ම අඹ ඇටේට කියන හේතුව ගහට කියන ඵලය. ඵලයේ ගහ හේතු වල ආය අඹ ඇටේ අඹ ගහ හේතු අඹ ඇටේ ඵලය ආය අඹ ඇටේ හේතු අඹ ගහ ඵලය. අඹ ඇටේ වගේ අවිද්‍යාව පුරුම කම්ම බවත් මෝහ අවිද්‍යාව ආයෝන සංකාර නිකාන්ත ගන්න උපගමන උපදාන චේතන බව කියලා පූර්ව කර්මවලේ හේත ධර්මතා පහ අඹ ඇටේ වගේ ඒ පටිච්ච සමුප්පාදයි පටිච්ච සමුප්පන්නයි විඳනාවු පලයන් පස්ස වේදනාගෙන දෙක පටිච්ච සමුප්පාදයි විඳනාවු පලයන් පස්ස වේදනාගෙන දෙක පටිච්ච සමුප්පන්නයි අවිද්‍ය සංකාර තණ්හා උපාදාන බව කියන්නේ පටිච්ච සමුප්පාදයි අවිද්‍ය සංකාර තණ්හා උපාදාන බව කියන්නේ පටිච්ච සමුප්පන්නයි විඥානාවු පලයන් පස්ස වේදනා පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න සිද්ධිය වෙලා දෙමින් වෙනවා ඔය සිද්ධාන්තයේ තුල ලෝකෙ දුක කියලා දෙයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික පොඩ්ඩක් මොනේ මෙහෙ කරන්නේ.